සාදු සාදු සාදු. 2012 වසරේ 4 වෙනි මාසේ 17 වෙනිදා භාවනා වැඩසටහන. නව අවුරුද්දත් සමරලා ඒ නව අවුරුද්දේ 1 වෙනි වැඩසටහන. ලෝතර බුදුරජාණන් වහන්සේ පින්නතුන්ට පැහැදිලි කරලා දුන්නේ ලෝකයත් ලෝක නිරෝධයත් පිළිබඳවයි. සමස්ත සියලුම ධර්මකාරණා වලින් මොකක්ද කියලා දුන්නු ධර්මය ලෝකයත් ලෝක නිරෝධයත් පිළිබඳව. මුලින්ම පින්නතුන් ලෝකය කියන්නේ කුමක්ද කියලා හඳුනා ගන්න ඕන. මේ පින්නතුන් බොහෝ දෙනෙක් ඒක හඳුනනවා. මොනවද ලෝකය කියලා කියන්නේ? ඒ සියල්ලනේ අපි ළඟ දැනට ශාරීරික වශයෙන් මානසික වශයෙන් ක්‍රියාත්මක වෙන සියල්ල. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ඇස කන නාසය දිව ශරීරය මන ඇමති පංචස්කන්ධයේ පිහිටා තියෙන මේ ක්‍රියාත්මක වෙන සියල්ලමයිති වෙන්නේ මොනවටද? ලෝකයට. එහෙමනම් අපේ තරහව ආශාවල් බය සංවේගය දුක ඔය ඔක්කොමයිති වෙන්නේ කොහටද? ලෝකයට. ලෝකයටයි අයිති වෙන්නේ. එහෙනම් දැන් ඔබ ජීවිතයේ අත්විඳිමින් ජීවත් වන්නේ කුමක්ද? ඔබ ජීවිතයේ අත්විඳින්නේ ලෝකය. ලෝකය පිළිබඳවයි. ඔබ මේ මොහොතේ මේ ජීවිතේ පරිහරණය කරන්නේ කොහේද? මොනවද? ලෝකයයි. ලෝකය පරිහරණය කරන්නේ. දැන් ලෝකය තමයි අපිට දුකක් බවට පත් වෙලා තියෙන්නේ. අටලෝ දහමම පෙන්වන දුක තියෙනවා. ඒ දුක් තියෙනවා. ඉතින් සාමාන්‍ය මිනිසුන් සරල බුද්ධියෙන් සිතන අය ඉන්නවා මේ භෞතික පහසුකම් ටික තිබීම තුළින් මිනිස්යාගේ දුක දුරු වෙනවා කියලා. ඒක සත්‍යයක්ද? නෑ, ඒක අසත්‍යයක්. භෞතික දේවල් තිබුණාට මිනිස්යාගේ හිතේ තියෙන දුක දුරු වෙන්නේ නැහැ. ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. ඒවා මේ විදිහටම පවතිනවා. ඒ නිසා තමයි අපි කල්පනා කරලා මානසික වශයෙන් මේකට පිළියමක් සොයාගත යුතුයි කියන ස්ථාවරයේ ඉඳලා මේ පින්නතුන් සෑම සෙල්ල දෙනාම එකට වීර්ය කරන්නේ මේ බණ ධර්ම තේරුම් ගන්න ඕනේ කියලා. අපි කියන දේත් තේරුම් ගන්න නෙමෙයි ඔබට තියෙන්නේ. අපි කියන දේ ඔස්සේ ඔබේ මනස බලන්නයි ඔබට තියෙන්නේ. ඒකට උපමා කළේ ධර්මය කැඩපතක් කරගන්න කියලා කිව්වා. ධර්මය කැඩපතක් කරගන්න කියලා කිව්වා. ඊළඟට කිව්වා බුදුරජාණන් වහන්සේ ධර්මය ඔරුවක් කරගන්න කියලා කිව්වා. දැන් ඔරුව හොඳට විමර්ශනය කළාට වැඩක් තියෙනවද? වැඩක් නැහැ. ඔරුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ තමයි ඒ මත නැගලා හොඳින් හබල් ගහලා දිසාවට යන්න ඕන, තමන් එගොඩ වෙන්න ඕන. ඒ වගේ ධර්මයේ ප්‍රයෝජනයත් එහෙමයි. ධර්මයෙන් ප්‍රයෝජනය ලබනවා කියන්නේ ඒ අහන ධර්මයට අනුගතව අනුකූලව වෙනස් වීම ඇති කරගන්නවා තමන්ගේ මනසේ. තමන්ගේ මනසේ වෙනස් වීම ඇති කරගන්නවා. දැනට මනස ක්‍රියාත්මක වෙන තැනින් නෙමෙයි, ඒ ධර්මානුකූලව තැනකින් මනස ක්‍රියාත්මක වෙන්න ක්‍රියා කරන්නට උත්සාහ කරනවා. ඒකයි ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ. ඒකයි මනස තුල හැසිරවීම. කාය දණ්ඩයක් නෙමෙයි බුදුහාමුදුරු දේශනා කළේ. මනසයි ප්‍රධාන මනස අවබෝධයට පත් කළොත් නිවනට පත් කළොත් අන් සියල්ලම එතනින් නිවැරදි කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ලෝකය මනාව ජීවිතයේ අත්විඳපු සියල්ල ලෝකයයි කියලා හඳුනාගත්තනම් ඒ ලෝකයේ තව බලාපොරොත්තු නැත්නම් බලාපොරොත්තු වශයෙන් තිබුණත් ඒ බලාපොරොත්තු නිත්‍ය මංගල පරම සුන්දර දේවල් නොවේ කියලා තේරෙනවා නම් ඒ ඇති බලාපොරොත්තු තියෙවි. ඒ බලාපොරොත්තු තිබුණත් ඒක අපේ පරම නිෂ්ඨාව නොවේ කියන අදහස තියෙන්න ඕන. එහෙම ඇති කියලා මං හිතනවා මේ පින්නතුන්ට. මොන තත්වයක් මොන දෙයක් මොන කාරණයක් මොන දෙයක් වුණත් ඒ අපේ පරම නිෂ්ඨාව නොවේ. එහෙමනම් අපි මේ හොයාගෙන යන්නේ සොයාගෙන යන්නේ පරම නිෂ්ඨාව. එහෙම නැත්නම් පරම ප්‍රතිඵලය කියන එක විසඳුම කියන එකයි හොයාගෙන යන්නේ. ඒ ලෝකයේ ගැන නම් ජීවිතයේ අත්විඳලා තියෙන නිසා පැහැදිලි කරනකොට ඉතාම සරලව තේරෙනවා. දැන් තරහ කියපු ගමන් පින්නතුන්ට තේරෙනවද නැද්ද? ඒක හොඳට තේරෙනවා. මොකද හේතුව? මේ හැම දිනෙකම තරහ ගන්න උදවිය. ලෝභය කිව්වහම තේරෙනවා. හැම කෙනෙක්ගේම හිතවල විවිධ දේවල් වලට ලෝභ සහගත දේවල් තියෙන නිසා. ඒ වගේ නොයෙකුත් අපේ ලෝකය මත තියෙන දේවල් අපිට පැහැදිලි කරද්දී මනාවේ කරුණු හොඳට තේරෙනවා. හැබැයි තේරෙන්නේ නැති පැත්තක් තියෙනවා. ඒ තමයි ලෝක නිරෝධය ගැන පැහැදිලි කරන විට. ඇයි ඒ ලෝක නිරෝධය ගැන පැහැදිලි කරන විට තේරෙන්නේ නැත්තේ? ඒක අපි අත්විඳපු ධර්මයක් නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් තමන් ගියපු රටක් ගැන තව කෙනෙක් කිව්වොත් මේ සාකච්ඡාවට එකතු වෙලා හරි ඒ රට මෙහිමයි අතන මෙහිමයි අර ස්ථානේ මෙහිමයි කියලා අපි කතා කරයි. හැබැයි තමන් කවදාවත් නොගියපු රටක් ගැන තව කෙනෙක් කියනකොට අපි ඒ ගැන බලාගෙන ඉන්නේ කොහොමද? විමතියෙන් බලාගෙන ඉන්නවා. ඔහු කියනවා, අපි අහගෙන ඉන්නවා. හරියට හරිද දන්නෙත් නැහැ, වැරදිද දන්නෙත් නැහැ. බොරු කියනවත් දන්නෙත් නැහැ, ඇත්ත කියනවත් දන්නෙත් නැහැ. ඉතින් ලෝකෝත්තර ධර්මයේ පිළිබඳව මුලින් ප්‍රකාශ කරන විටත් ඔන්න ඔය අත්දැකීම පින්නතුන්ට දැනෙනවා. ඒ නිසා අපි ඒ තුලින් විශ්වාස කරන්න නැතුව ඒ රටට යන්න මඟ පාදනවා. තමනුත් උත්සාහ කරන්න ඕන මේ රටේ ලස්සන මේ මිනිස්සයා මෙහෙම කියනවා. ඒ නිසා මමත් මේ රටට ගිහිල්ලා බලන්න ඕන මේ රට කොයි වගේද කියලා. එතකොට මේක කායික ශරීරයෙන් යන්න තියෙන රටක් නෙමෙයි, මේක මානසික ශරීරයෙන් යන්න තියෙන රටක්. ඥානමය වශයෙන් අපිට ගමන් කරන්න තියෙන ස්ථානයක්. ඒ ස්ථානයට ඒ ලෝකෝත්තර භාවයට පත් වෙලා ඒ කියන දේවල් ඇත්තද කියලා බලන්න ඕනේ. ඒක තමයි පච්චත්තං වේදි තම්බෝ. ප්‍රත්‍යක්ෂ කරගෙනම විඳ දරා ගන්නවා, දැක බල ගන්නවා. එහෙමනම් ඒ தත්ත්වයටයි පින්නතුන් සූදානම් වෙන්න ඕන. ඉතින් මං ඒ අඳුනන රට බොහොම ලස්සන රටක්. ඒ රටේ ස්ත්‍රී පුරුෂයෝ කියලා පිරිසක් නැහැ. සියලු දෙනාම එක හා සමානයි. එහි දුප්පත් පෝසත් අය නැහැ. සියලු දෙනාම එක සමානයි. එහි අපේ ලෝකයේ වගේ මිනිස්සු උපදින්න රෝහල්වත් මිය යන්න කනත්තවල් සුසාන භූමිවත් නැහැ. එහි මිනිස්සු ලෙඩ වෙන්නේ, ඒ නිසා රෝහල් නැහැ. ඒ රටේ මිනිස්සු වැරදි කරන්නේ, ඒ නිසා පොලිසි නැහැ, හමුදාව නැහැ. ඒ රටේ තවත් කෙනෙකු විසින් තවත් කෙනෙකු පාලනය කිරීමට අවශ්‍ය කරන්නේ, ඒ නිසා දේශපාලඥයෝ නැහැ. ඒ රටේ රාත්‍රිය නෑ. හැම මොහොතකම ආලෝකයක් තියෙන්නේ. රාත්‍රියක් නෑ. ඒ ආලෝකය පිටින් ඇති වෙන ආලෝකයක් නෙමේ, ඒ අය තුලින්ම ඇති කරගන්න ඇති වෙච්ච ආලෝකය. දැන් මේ ලෝකේ තියෙන පිටින් අපිට ලැබෙන ආලෝකයක් නේ ඉර. ඒ ආලෝකය සහ රාත්‍රිය දෙකම නේ තමා තුලින් ඇති වෙච්ච ආලෝකයක් පමණයි තියෙන්නේ. අන්න එවැනි සුන්දරත්වයක් එහි තියෙනවා. එවැනි සුන්දරත්වයක් ඒ ලෝකය තුල තියෙනවා. ඒ නිසා ඒ ලෝකේ ඊටාම මනහර වෙනවා, අගේ වෙනවා, ප්‍රසන්න වෙනවා, සැනසිලිදායක වෙනවා. දැන් මේ ලෝකයේ තියෙන දේවල් අපි උපාදානය කරගතිපු නිසා මේ ලෝකේ පදිංචිකාරයේ බවට පත් වෙනවා. ඒක සරල උදාහරණයකට ගත්තොත් අපි යනවා වෙන රටකට. ගිහිල්ලා යම් කිසි කෙනෙක් ඒ රටෙන් ඉඩමක් කරගන්නවා, ඒ රටෙන් විවාහයක් කරගන්නවා, ඒ රටේ ධර්මල්ලු ලැබුණාම ඒ රට උපාදාන වෙනවද නැද්ද? ඒ රට උපාදාන වෙනවා, ඒ රටේ නතර වෙනවා. ඒ වගේම අපිත් මේ ලෝකෙට ආවා. මේ ලෝකේ තියෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දැක්කා, මේ ලෝකෙට ඇලුනා, මේ ලෝකේ උපාදානය කරගත්තා. අපි ලෝකීය පදිංචියක් ඇති කරගත්තා. ලෞකික පදිංචියක් ලෝකයේ තුල ස්ථාපිත වීමක් සිද්ධ කරගත්තා. ඒකට කියන උපාදානය. හේවත් නතර වීම කියන එක දැන් වෙලා තියෙන්නේ. ඉතින් මෞකසින් පැමිණුණාට පස්සේ මේ නතර වීම ඇති කරගත්තා. ඒ නතරවීම නිසා දැන් අපිට තියෙනවා ඒ චේතනාමය ඇතිවන සිටිවිලි වල ඇතිවන මහ ගැටලු ගොඩක්. ඒ ගැටලු ගොඩ විසඳ ගන්නට නම් තමන්ගේ හිතට සෑහෙන්න පාඩම් කියලා දෙන්න වෙනවා. සෑහෙන්න අධ්‍යාපනයක් ලබා දෙන්න වෙනවා තමන්ගේ මනසට. මනස පොඩි කාලේ ඉඳලා වටපිටාවෙන් අම්මා තාත්තගෙන් සමාජයෙන් ලබා දුන්නේ සත්‍ය වූ, නිවැරදි වූ, යහපත් වූ පාඩම් නෙමෙයි. තරඟ කරන්න, වෛර කරන්න, ලෝභ කරන්න අද පාසල් මට්ටමින් පවා, කවදත් පාසල් මට්ටමින් පවා උගන්වන්නේ ගහ ගන්න, අනිත් එක්කෙනා පරාජය කරන්න, එකිනෙකා අභිභවයන්, වැඩියෙන් ලකුණු ගන්න නේද? අපි උගන්වන්නේ ඒවා. ලෝකෙත් එහෙමයි. අරයට වඩා හොඳට මෙහෙම වෙන්න, මෙහෙම වෙන්න, මේව තමයි සමාජයේ පිළිගත යුතු, පිළිගන්න තත්ත්ව. මේ යාන වාහන ගන්න, මේ විදියට ගෙවල් දොරවල් හදන්න, මේ අභරණ වලට තමයි වැඩි වටිනාකමක් තියෙන්නේ. අපි පිත්තල අතේ දාගෙන යන්නේ නැහැ, කරේල්ලා යන්නේ කවුරුත් පිත්තල. කොම රත්තරන්. ඒ රත්තරන් වල වටිනාකම හැදුවේ කවුද? මේ ලෝකය හැදුවා, මිනිස්සු හැදුවා. දුර්ලභ දෙයක් කහපාටයි, ලෝහ වර්ගයක්. කරේ දාගෙන යනවා. තිස්නේ ගන්න. ඉතින් තව දිස්නේ ගන්න ඒවා කොච්චර තියෙනවද? නමුත් අර දුර්ලභ දෙයට වටිනාකමක් දෙනවා. අර එළවලු හිඟ කාලේට එළවලු මිල යනවනේ. ඒ වගේම තමයි ලෝකේ කළුගල් දුර්ලභ වුණා නම් මිනිස්සු කරේ දාගෙන ඉන්නේ මොනවද? කළුගල්. වෙලාවට දුර්ලභ වුන්නේ. මණික්ගල් සුලභ වුණා නම් මිනිස්සු ගෙවල් වල අඩිතාලමට දාන්නේ මොනවද? මණික්ගල්. ඒ ලෝකේ හැටි. ලෝකේ සම්මත වීම. ඒ හැටි. ඒ නිසා මේ ලෝකය අඳුනගෙන මේ ලෝකයේ සම්මතය තුළ කිසිම පරම සත්‍යයක්, යථාර්ථයක් නැත. එය හුදෙක් සම්මුතියක් ලෝකයේ විසින් පනවා ගන්නා ලද දෙයක් පමණයි කියන අදහස කාරණය තමන්ගේ නුවණට වැටහෙන්න ඕන. ඒ නිසා මම මේ ලෝකයෙන් නිවන හොයන්නේ නැහැ. මේ ලෝකයේ පෙන්වා තියෙන මාර්ගය දිගේ දුවගෙන දුවගෙන ගියොත් තව තවත් මට පිපාසය වැඩි වෙනවා, තව තවත් මට වෙහෙස වැඩි වෙනවා, තව තවත් මගේ ජීවිතය අපහසුතාවයට ලක් වෙනවා පමණයි. ඒ නිසා මේ රෑනේ දුවගෙන යන වේගයෙන් යන මේ සමාජයේ දුවන ඒ රෑනේ ඉස්සරහින් දුවන කෙනෙක් නෙමෙයි මම, නතර වෙලා වටපිටාව බලනවා, කල්පනා කරලා බලනවා, කරුණු කාරණා තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ ලෝකෝත්තර ධර්මයේ මෙයයි කියලා යමෙක් හඳුනාගෙන තියෙන්න පුළුවන්. එහෙත් ලෝකෝත්තර තත්ත්වයට තමන්පත් වෙන්නේ නැත්තේයි. ඒකට හේතුව තමයි තමන්ව ඇදබැඳ තබන තා කුමන හෝ බැම්මක් ඔබ ළඟ තියෙනවා. අපි කියනවා සාමාන්‍යයෙන් ඔය ලනු පොටකින් බඳින ඒවටත් ලනු බැම්ම කියලා කියනවා. බැම්ම කියලා කියනවා. ඒ වාන කියලා කියන්නේත් මේ ධර්මයෙන් බැම්මට. එතකොට කෙනෙකුගේ කකුල් දෙකෙනුත් බැඳලා, අත් දෙකෙනුත් බැඳලා, ඔළුවත් බැඳලා කණුවක තියෙනවා නම් දැන් අපි එක අතකුත් ලියාගත්ත, ඔළුවත් ලියාගත්ත, කකුල් දෙකකුත් ලියාගත්ත. නමුත් එක අතක් හරි බැඳලා තියෙනවා නම් එයාට ඒ කණුවෙන් නිදහස් වෙන්න බෑ. එතකොට බලන්න ඕන මට මේ මෙතනින් තව යන්න බැරි, ඉගිල්ලෙන්න බැරි බැම්මක් තියෙනවා. ඒක සොයා ගන්නට ඕන. එහෙමනම් ඒ සෙවීම තමා තුලින්ම තමන් සිද්ධ කරගන්න ඕන. මම කොහෙද බැඳිලා තියෙන්නේ? මං හිතේ කිසි දෙයකට බැඳිලා නැහෙනි. අපිට අවශ්‍ය කරන්නේ මේ බාහිර සිත සහ ගැඹුරු සිත. එහෙම නැත්නම් විඥාන දෙකක් මම පෙන්නනවා. එකක් කාය විඥානය, අනික තමයි මනෝ විඥානය. මේ දෙන්නේ කාය විඥානයේ මෙලවට පහළ කෙරෙව්වේ අම්මයි තාත්තයි දෙන්නාගේ ශක්තියෙන්. ඒ දෙන්නාගේ ෆොටෝ එක තමයි ඔය ඇත්තෝ. අපි මේ ඔක්කොම අම්මා තාත්තගේ දෙන්නගේ ෆොටෝ එක. ඒ ෆොටෝ එක නටන්නේ, ඒ ෆොටෝ එක ක්‍රියාත්මක වෙන්නේ, ක්‍රියාත්මක කරවන්නේ අර සාංසාරික විඥාන ශක්තිය. ඒ වගේම මේ ෆොටෝ එකටත් විඥාන ශක්තියක් තියෙනවා. හැබැයි මේ විඥාන ශක්තියත් වැඩ කරන්නේ අර විඥාන ශක්තියත් උපයෝගී කරගෙන තමයි ආරම්භය සිද්ධ වුනේ. නමුත් දැන් ඒ කාය විඥාන ශක්තියටත් තනිව ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. සාංසාරික විඥාන ශක්තියටත් තනිව ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. දැන් රහතන් වහන්සේ නමක් කරන්නේ මේ විඥාන ශක්තියින් දෙක බෙදෙනවා. පින්තුන්ට බලපෑම් ඇති කරන්නේ සාංසාරික විඥාන ශක්තිය. සාංසාරික විඥාන ශක්තිය මනෝ සංචේතන ආහාර ඇති කරගෙන මනස තුල ඇතිවෙන පීඩනයක්, වේදනාවක් ආහාරය කරගෙන ඔහු ඒ සාංසාරික විඥාන ශක්තිය නිතරම බලන්නේ මේ ලෝකයේ තියෙන ඕනම දෙයක් ග්‍රහණය කරගන්න. ග්‍රහණය කරගන්න. ඒ ග්‍රහණය කර ගැනීමෙන් තමයි ඒ සාංසාරික විඥාන ශක්තිය ජීවය පවතින්නේ. ඒ ග්‍රහණය නැත්නම් සාංසාරික විඥාන ශක්තියට ජීවත් වෙන්න බෑ. ඒකයි ඒ මනෝ සංචේතන ආහාර කියලා කිව්වේ ඒකට. ඉතින් හැම මොහොතකම තියෙන. එයා හරි අවිද්‍යාත්මකයි. ඒ අවිද්‍යාත්මික බලය මෙලෙවින් ලැබුණු මේ ශරීර ධාතුවටත් මොළයටත් ලබා දෙනවා. ලබා දීලා මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පාදක කරගෙන අර සාංසාරික විඥාන ශක්තිය මොකද කරන්නේ? උපාදානය කරගන්න. ඔබ හිතන්න පුළුවන් උපාදානය කියලා මම නම් කරන්නේ මේ අපි කැමති, සතුටු, ප්‍රසන්න, ප්‍රියමනාප දේවල් කියලා. එපමණක් නොවේ. ඔබ අප්‍රිය, අමනාප හැම දෙයකු උපාදානය. ඔබ පිළිකුල් කරන දෙයක් උපාදානයටයි වැටෙන්නේ. ඔබ කැමති වෙන දේ, ප්‍රියමනාප වන දේ උපාදානයටයි වැටෙන්නේ. එහෙම නැතිව එක කොටසක් නෙමෙයි. ඔන්න ඔය தත්ත්වේ වරදවා තේරුම් අරගෙන තමයි අපේ බුඩා දෙනේ මේ ලෝකේ අර පිළිකුල පමණක් වඩන්නේ. පිළිකුල වඩන්නේ ඒකයි. එහෙමනම් ඔබේ මනස තුලින් ජනිත වෙලා ඔබ කියන කරන සිතන පතන ඔබ ආකර්ෂණය කරගන්න විදිය මොන ආකාරය වුවත් ඒ ඕනෑම දෙයක් උපාදානයක්මයි. ඒ ඕනෑම දෙයක් උපාදානයක්මයි. ඒක මධ්‍යස්තෝ වෙන්න පුළුවන්, ප්‍රියමනාපෝ වෙන්න පුළුවන්, අප්‍රිය අමනාපෝ වෙන්නත් පුළුවන්. ක්‍රමය මොන විදිය වුණත් ඒ හැම දෙයක්ම උපාදානයක් බවට පත් වෙනවා. ඒක මනෝ සංචේතන ආහාරයක් බවට පත් වෙනවා. එතකොට අධ්‍යාත්මික සිතට පිළිකුල වැඩුවොත් ඒ පිළිකුල ආහාරයට පත් කරගෙන ඒ අධ්‍යාත්මික සිත පිළිකුල් සහගත ගුණයකින් එහෙම නැත්නම් අප්‍රසන්න ගුණයකින් පෝසත් වෙලා ඉන්නවා. ප්‍රසන්න දේවල් ඇතුළත් කරොත් මනසට ඒ ප්‍රසන්න දේෙන් පෝසත් වෙලා මනස ඒ ජීවත් වෙනවා. මධ්‍යස්ථ දේවල් හිතට ඇතුළත් කළොත් ඒ මධ්‍යස්ථ දේවල් වලින් හිත පෝසත් වෙලා ඒ ජීවත් වෙනවා. දැන් අපිට වොමනා කරන්නේ මේ සක්කාය දිට්ඨිය පවත්වා ගන්න නෙමෙයි. අපිට වොමනා කරන්නේ සක්කාය දිට්ඨිය සම්පූර්ණේ දුරු කරන්න. එහෙම දුරු කරන්න නම් අපිට සිද්ධ වෙනවා මොනියම් හෝ ආකාරයකින් උපාදාන ශක්තියක් මෙතන ඇති නොවන්නට ක්‍රියා කරන්න. ඒ කියන්නේ අපි සුඛ වේදනා දෙන්නෙත් නැහැ, උපේක්ෂා වේදනා දෙන්නෙත් නැහැ, දුක්ඛ වේදනා දෙන්නෙත් නැහැ. දැන් මේක හොඳට හිසට ගන්න ඕන. දැන් ඔබ මේක ඊටාම සරලව තේරුම් කරගත්තොත් ලස්සන දෙයක් දැක්කහම අහක බලා ගනීවි. එහෙම නැත්නම් ඕව මට වැඩන්නේ කියලා හිතාවේ. ඒ ක්‍රමයට මේ වැඩේ කරන්න බෑ. මේ වැඩේ කරන්න බෑ. එහෙම කරන්න බෑ. ඔබට ආහාරයක ආස හිතුනොත් එහෙම රස තෘෂ්ණා මං ওই ආහාරය ගන්නේ නෑ. එහෙම එන්න පුළුවන්. ඒ ක්‍රමයට මේ වැඩේ කරන්න බෑ. මේක මුලින්ම තේරුම් ගත යුතු ධර්මතාවයක්, ගම්භීර ධර්මතාවයක්. ඒක තේරුම් ගත්තාට පස්සේ තමා තුළ ඉබේ ස්වාධීනව ක්‍රියාත්මක වෙන ධර්මයක් බවට පත් වෙනවා. කම්මස්ස කාරකෝ නත්ති. කර්ම කරන්නේ නැත, කර්ම කරන්නේත් නැත්නම් ඔහුට විපාක දීමක් නැත. කර්ම කරන නිසා විපාක හැදෙනවා. විපාක තියෙන නිසා කර්ම හැදෙනවා. කර්ම තියෙන නිසා විපාක හැදෙනවා. විපාක නිසා කර්ම හැදෙනවා. කර්ම කරන්නේ කවුද? මමංකාරය. කුසල කර්ම කරන්නේත් මමංකාරය, අකුසල කර්ම කරන්නේත් මමංකාරය. යුතුකම රහතන් වහන්සේලාත් කරනවා, බුදුරජාණන් වහන්සේලාත් කරනවා. අර ලෙහෙසියට හදාගන්නේ එහෙම බා කවුරුවත්. දැන් එහෙනම් පින් කරන්නත් හොඳ නැහැ, පව් කරන්නත් හොඳ නැහැ කියලා. ඒක නෙමෙයි මෙතන පැහැදිලි කරලා දෙන්නේ. යුතුකම සහ පින පව කියන්නේ දෙකක්. එතකොට පින කියන එක ඒකත් අරිහත්වේ දක්වාම තියෙනවා. පව කියන එකත් අරිහත්වේ දක්වාම තියෙනවා. මුල් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළත් ඒ අය ළඟ අර යම් ආකාරයක තියෙනවා. සක්කාය දිට්ඨිය කියන කාරණේදී සිදුවන්නේ සමස්ත බලයෙන් අඩකට වඩා අඩු කරනවා. තට්ටු සිඳුනු කුරුල්ලෙක් වගේ වෙනවා. ඒ කියන්නේ කෙලෙස් වල බලය, කෙලෙස් වල පියාසර කරන ගුණය අඩු කරලා දානවා, නැති කරලා දානවා. ඒ මොනොත් පින්නතුන් බොහොම සන්තෝෂයි නේද? ඈ අර ඉස්සර වගේ වීගෙන් ඉරිසියාවක් ඇති වෙන්නේ. සමහර අය කියන්නේ මට ඔබ ගැන හරි ඉරිසියයි. මට ඉරිසියාව පාලනය කරගන්න බෑ. මට ඔබ ගැන හරි තරහයි. මට ওই තරහ පාලනය කරගන්න බෑ කියලා කියන්නේ ඒකයි. ඒ නිසා සමස්තයෙන් අර වගේ තටු සිඳුනු වගේ වේගවත් වෙන ස්වභාවය සම්පූර්ණයෙන් තමන්ගේ හිත තුළ අවම වුණොත් නැති වුණොත් කවුරුත් සන්තෝෂයි. මේ ලෝකෝත්තර භාවයට පත් වෙනවා කියලා කියන්නේ ඊටාම සූක්ෂම සියුම් ධර්මතාවය. ඒක එකපාරට සංකල්පයක් හැටියට, කරුණක් හැටියට, ගණිතයේ පාඩමක් වගේ දෙකයි දෙකයි හතරයි කියලා එහෙම ගන්න බෑ, උත්තරයක් ගන්න බෑ. එහෙම උත්තරයක් දෙනව නම් ඊටාම අපිට කියන්න පුළුවන්නේ සම්මේ සංඛාරා අනිච්චා. ඔය උත්තරේ දුන්නා. දැන් ඕකේ නිවන් දැක්කද කවුරුවත්? නිවන් දැක්කේ නෑ. එහෙමනම් අපි ඒකට ක්‍රමානුකූලව පමුණවා ගැනීම සඳහා, පින්නතුන් පත්කරලීම සඳහා මේ ආකාරයේ විවිධ ස්වરૂප වලින් විවිධ ආකාරයන් වලින් පැහැදිලි කරලා දෙනවා. පින්නතුන්ට තියෙන්නේ මේ අනුසාරයෙන් මේ පිළිබඳව ගැඹුරින් ඔවන් සිතා බැලීම කරන්න තියෙන්නේ, දහම් කරුණු සොයා බලන්න. බුදුරජාණන් වහන්සේම දහම් කරුණු ඒ සමයේ දුන්නා. දැන් ඔය රජෝහරණං කියන සුදුරිදි කන දීලා මොකද කිව්වේ? ඔබ රජෝහරණං කියන්නේ. ඊට වඩා කිසිම බණක් කිව්වේ නැහැ. කරුණක් කිව්වා. ඊට පස්සේ ක්‍රියාවලියේ දෙන්න ප්‍රතිඵලය ගැන විස්තර මුකුත් නැහැ. ප්‍රතිඵලය තමන් අත්විඳා. දැන් අද තියෙන්නේ රජෝහරණං කියලා කිව්වොත් එහෙම, ආ මේකෙන් මොකද්ද වෙන්නේ තා පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා අපිට කියනවා නේ. තා චුට්ටක් පැහැදිලි කළා නම් හොඳයි, මේ පොඩ්ඩක් තේරුණා මදි මට. ඒකත් තේරුම් අරගෙනම, ඒ කියන්නේ රහත් භාවය ගැන තේරුම් අරගෙන ක්‍රියා කරන්න හදන්න. එහෙම බෑ. තමන්ට යම්කිසි සිද්ධාන්තයක් දුන්නහම ඒක ඒ ගුරුවරයා විසින් ලබා දෙන්නේ. යම් කිසි තමන්ට විශ්වාසනීය භාවයක් මේ ගමන් මඟ පිළිබඳව තියෙනවා නම් තමන් ඒ විදිහට ඒ පරේක්ෂණයේ යෙදෙන්න ඕන. ප්‍රතිඵලය ගැන හිතන්න එපා. මේක හොඳ ප්‍රතිඵලයක් තියෙනවා කියලා තමන්ට දැන් වැටහීමක් තියෙනවනේ. ඒ තියෙන නිසා ඊළඟට දේවල් හිතන්න නැතුව තමන් ඒ ක්‍රියාවලිය යෙදෙනකොට තමන්ගේ අදාළ ශක්තියින් පහළ වෙලා තමන්ට පේනවා. දැන් අපි කන්දක් මුදුනට නැගගෙන නැගගෙන යන්න කියලා කියනවා. ඒ කන්දක් මුදුනට නැගගෙන නැගගෙන යාට යන්න කියලා කිව්වහම අපි කියන්න අවශ්‍ය වෙන්නේ වටපිටාවේ තියෙන මේ දේවල් කියලා. එයාට ඒ ටික ස්වභාවයෙන් පේන්න පටන් ගන්නවා. ඒ වගේ පින්නතුන්ටත් නිවනේ මේ ස්වરૂප දිනවයි කියලා අපිට කියන්න එච්චර උමනා කරන්නේ නැහැ. ඒ මාර්ගෙහි, ඒ පිළිවෙතෙහි තමන් ගමන් කරගෙන යනකොට. හොඳයි, නිවනට නිවන් දකින්න මනස කොයි වගේ මෙහෙයවීමකටද තමන්පත් කරගන්න ඕන. ටික වෙලාවක් අපි භාවනාත්මකව ඒ කාරණේ වඩන්න උත්සාහ කරගනිමු. ටික වෙලාවක් ඔබ අදිෂ්ඨාන කරගන්න හිතේ නිදහස්ව සංසුන් ඇස් දෙක පියාගෙන මන් මගේ හිතෙනොයි ගතෙනොයි දෙකෙන්ම නිදහස්ව වාසය කරනවා. මන් මගේ හිතෙනොයි ගතෙනොයි දෙකෙන්ම නිදහස්ව මම වාසය කරනවා. ඒ කියන්නේ ඉවත් වෙලා. දැන් අපි වෙනද භාවනාවන් වලදී මනසත් එක්ක ජීවත් වෙන්නේ භාවනාවන් වලට ගියා. අපි මුල් හිත සංසුන් කරගන්න භාවනාවන් වලදී පවා අපි උත්සාහ කළේ මනසත් එක්ක ජීවත් වෙන්න. දැන් මේ මොහොතේදී අපි ගතත් අතහැර දමලා, මට ඒකෙන් ගත යුතු දෙයක් නෑ, සිතත් අතහැර දමලා ඒ සංස්කාර උපාදාන ඒ මල්ලෙන් මට ගන්න දෙයක් නෑ, මං සිතත් නිරෝධ කරලා ගතත් නිරෝධ කරලා, එහෙම නැත්තම් සිතත් සංවර කරලා ගතත් සංවර කරලා මම මේ දෙකින්ම නිදහස් වෙලා වාසය කරනවා. මේක ඔබට කරගන්න බැරි වෙන්න පුළුවන්, ඒත් පුහුණුවක්. ඒ පුහුණුව තුළින් ඔබට හැකි වේවි යම් ස්ථාවරයකට පත් වෙන්න. දැන් බලන්න හැම දෙනා මේ උත්සාහය දෙන්න. ඔබෙන් මම ප්‍රශ්නයක් අසන්නම්, ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන්න ඔබට හැකි පමණින්. ඒ ප්‍රශ්නේ තමයි, ඔබේ සිතෙන් සිතන්නට බැරි දෙයක් තියනවාද? ඔබේ සිතෙන් සිතන්නට බැරි දෙයක් තියනවාද? ඒකයි ප්‍රශ්නේ. හැම දෙයක් ගැනම හිතන්න පුළුවන්ද බැරිද? බැරි දේවල් කොටසක් තියෙනවා නම් ඒ මොනවද? පුළුවන් දේවල් කොටස මොනවද? අපි මෙහෙදී සමාධි පැත්තට නෙමෙයි, අපි හදවත පැත්තට නෙමෙයි අපි නැඹුරු වෙන්නේ, ප්‍රඥාව පැත්තට, මොළේට නැඹුරු වෙන්නේ. කුඹුරක් කරන ගොවියෙක් යම්සේ වෙහෙස වෙනවද, ඒ වගේ වෙහෙස වෙන්න ඕන. සතුට ලැබෙන්නේ ඵල ලබන දවසට. හෙතෙක් ඔබ මඩ සමග, වැහි සමග, ප්‍රශ්නය සමග පොරබදන්න ඕන. ඔබේ සිතට සිතන්න බැරි කොටසක් ලෝකෙ තියෙනවා නම් ඒ කොටසයි, සිතන්න පුළුවන් කොටසක් තියෙනවා නම් ඒ කොටස මොකද්ද? එහෙම නැත්නම් තමන්ගේ පිළිතුර වෙන්නේ ඕනම දෙයක් හිතෙන් හිතන්න පුළුවන්, බැරි දෙයක් නැහැ. එහෙම නැත්නම් මේ කොටස හිතන්න බෑ, මේ කොටස හිතන්න පුළුවන්. ඒ විදිහට හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඔව්. සිතෙන් සිතන්න පුළුවන් සීමාව සහ සිතෙන් සිතන්නට බැරි සීමාව පින්නතුන් දන්නවද? මෙමෙට පෙර කියලා දීලා තියෙනවා. සිතෙන් සිතන්නට පුළුවන් සීමාව හා සිතෙන් සිතන්නට බැරි සීමාව. සිතෙන් සිතන්නට පුළුවන් සීමාව කෙටියෙන් කියන්නම්, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන සීමාවේ තමයි සිතට ක්‍රියා කරන්නට පුළුවන්. එින් එහා ක්‍රියා කරන්න බෑ. රූපයක් තියෙනවා නම් ඒ ඔස්සේ සිත ගමන් කරයි. වේදනාවක් ඔස්සේ තියෙනවා නම් ඒ ඔස්සේ සිත ගමන් කරයි. සංඥාවක් තියෙනවා නම් ගමන් කරයි. සංස්කාරක සකසිච්ච දෙයක්, සංස්කාරක ධර්මයක් තියෙනවා නම් ඒ කරා ගමන් කරයි. මතකයක් කරා, දැනුමක් කරා හිත ගමන් කරයි. එහෙමත් නැත්නම් අපි තව විදිහකට අපිට කියන්න පුළුවන්, හිතට යන්න පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මත වාද, සිතුවිලි කියලා අපි කියනවා. මතවාදයක් ඔස්සේ හිතන්න පුළුවන්, රූපයක් ඔස්සේ, ශබ්දයක් ඔස්සේ, ගන්ධයක් ඔස්සේ, රසයක් ඔස්සේ, ස්පර්ශ වෙන ඕනම දෙයක් ඔස්සේ සිතන්න පුළුවන්. එයින් එහා හිතන්න බෑ. ඔය හිතන්න පුළුවන් සීමා, හිතන්න බැරි සීමාව. යම් තැනක රූපය නැද්ද, වේදනාව නැද්ද, සංඥාව නැද්ද, සංඛාරය නැද්ද, විඥානය නැද්ද, ඒ ගැන හිතන්න බෑ. යම් තැනක රූපයක් නැද්ද, යම් තැනක ශබ්දයක් නැද්ද, යම් තැනක ගන්ධයක් නැද්ද, යම් තැනක රසයක් නැද්ද, යම් තැනක ස්පර්ශ කරන්න බැරිද, යම් තැනක සංකල්ප චිත්ත රූප නැද්ද, එතන ඒ ගැන හිතන්නත් බෑ. ඔය හිතන්න පුළුවන් සීමාව සහ හිතන්න බැරි සීමාව. එතකොට මේක තවත් විදිහකට පෙරලුවොත් අපි ආරම්භයේදීම පැහැදිලි කරා ලෝකයක්, ලෝක නිරෝධයක්. ලෝකය කියන්නේ හිතන්න පුළුවන් සීමාව, ලෝක නිරෝධය කියලා කියන්නේ හිතන්න බැරි සීමාව. හිතන්න බැරි සීමාවට ආවට පස්සේ තමයි අපි කියන්නේ විඥාන නිරෝධෝ, සලායතන නිරෝධෝ, පස්ස නිරෝධෝ. කේකේ අපි කතා කරන්නේ පටිච්ච සමුප්පාදේ ඒවයි. චේතෝ විමුක්ති, සිතන්න පුළුවන් සීමාවේ චේතෝ විමුක්ති වෙන්නේ නැහනේ. ඒ කියන්නේ සිත තියෙනවා නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධේ සීමාවේ යා චේතෝ විමුක්ති නෙමේ. චේතෝ විමුක්ති, චේතෝ විමුක්ති කියන්නේ සිත, අධ්‍යාත්මික ගැඹුරු සිත. බාහිරෙන් අපිට මතක් වෙන සිතුවිලි ටික එහෙම නෙමේ. බාහිරේ අපිට එදිනෙදා වැඩ කරන්න, ඒ වගේම කරන්න තියෙන දේක් කරපු දේ මතක් වෙන එක නෙමේ. අධ්‍යාත්මික සිත නිරෝධ වෙන්නේ සිත, සිතුවිලි තියෙන්නේ. චේතෝ කියලා මෙතෙන්දී හඳුන්වන්නේ සිත. දැන් ඔබ සිතයි සිතුවිලි කියන්නේ මොනවද කියලා හඳුනගෙන තියනවද? සිතයි සිතුවිලි කියලා කියන්නේ මොනවද කියලා හඳුනගෙන තියනවද? සිත තමයි දෙකම එකක් නෙමෙයි, දෙකම එකක් වෙන්නේ නෑ. නෑ, සිත කියලා කියන දේ එකක්, සිතුවිල්ල කියන දේ තව එකක්. සිත කියලා කියන්නේ අපි හිතමු නගරයක දුවන වාහන වගේ කියලා. සිතුවිලි නගරයක දුවන, මේ අත දුවන වාහන වගේ. සිත කියලා කියන්නේ ඒ වාහන දිහා බලාගෙන දුක් වෙන, සතුට වෙන පුජ්‍යලයක්. සිතුවිලි කියන්නේ හරියට පරිසරය වගේ. ඒ පරිසරයේ නරඹන මිනිසා සිත. පැහැදිලිද? එතකොට පරිසරය තුල නැහැ දුකවත් සතුටවත්. පරිසරයේ තියෙන ස්වභාවයක්. එතකොට දුක හා සතුට තියෙන්නේ සංකල්පය ගොඩනගන විදියට. දැන් මේ ලෝකයේ සංකල්ප කියන්නේ මොනවද කියලා හඳුන්වලා දෙන්න නෙමෙයි අපිට තියෙන්නේ, සංකල්ප නොවන්නේ කුමක්ද කියලා අහන්නයි තියෙන්නේ. සමස්ත ලෝකයේම තියෙන්නේ සත්‍යයක් නෙමෙයි, සංකල්ප රාශියක්. ආගම් කියන්නේ සංකල්ප, ජාතීන් කියන්නේ සංකල්ප, ස්ත්‍රී පුරුෂයෝ කියලා කියන්නේ සංකල්ප, බාල සහ මහලු අය කියලා කියන්නේ සංකල්ප, උපදිනවා සහ මැරෙනවා කියලා කියන්නේ සංකල්ප. එතකොට පව හා පින කියලා කියන්නේ සංකල්ප. පව හා පින කියලා කියන්නේ සංකල්ප දෙකක්. හැබැයි ඒකේ සත්‍යයක් තියෙනවා. ප්‍රතිවිපාකයකුත් තියෙනවා. සංකල්පයක් වුණා ප්‍රතිවිපාකයක් තියෙනවා. ප්‍රතිවිපාකයක් තියෙනවා. ඒක ඉතාම සරල දෙයක්. දැන් සමහර රටවල් වල අයට කියනවා මේ ඔළුවේ ඉඳන් වහගෙන යන්න කියලා කාන්තාවන්ට. සමහර වැදගත් තැනකදී ඒ ඔළුවේ රෙදි කෑල්ල එයාට නැති වුණොත් එහෙම එයා බය වෙනවා. ternary පස්සෙක හබය වෙන. ඒක තමයි සංකල්පයේ තුලත් අපිට වේදනාවල් එක එක විදියට ගෙනල්ලා දෙනවා. ඒ සංකල්පත් හරි ප්‍රබලයි. සංකල්පත් හරි ප්‍රබලයි. ඊළඟට පවපින කියලා සංකල්පයකුත් ලෝකේ තියෙනවා. යථාර්ථයකුත් හද සාක්ෂියකුත් ලෝකේ තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාට නම් ගහක කොලයක් කඩන එකත් පාපයක්නේ. කවරක් කරනවා. නේ පාපයක් හැටියට සලක ගන්නවා. එහෙනම් සාමාන්‍යයට ගහක කොලයක් කපන තියා ගහක් කහක් කැපුවත් පාපයක් කියලා කොහොක්වත් නැහැනේ. නේ එහෙම ක්‍රමයකුත් තියෙනවා. දැන් අපිට අවශ්‍ය කරන්නේ මේ සමස්තයෙන් යම් කොටසක් තෝරා බේරා ගන්න හැමනම් නෙමෙයි. ලෝකයේ සමස්ත ලෝකයේම බැහැර කරන්න තියෙනවා. සමස්ත ලෝකයේම බැහැර කරනවා. මොනවද සමස්ත ලෝකය කියලා කියන්නේ? මේ මම දැන් මේ මොහොතේ සතුටු වෙන දුක් වෙන ජීවිතේ. ඔබ කැමතිද ඔය ජීවිතේ සමස්තයෙන්ම බැහැර කරන්න? ස්ත්‍රියෙකුට ස්ත්‍රී භාවය බැහැර කරගන්න, පුරුෂයෙකුට පුරුෂ භාවය බැහැර කරගන්න, පුරුෂ සංකල්පය ස්ත්‍රී සංකල්පය බැහැර කරගන්න හරි අමාරුයි. මේ රස විඳින, මේ දුක් විඳින ලෝකය බැහැර කරගන්න අමාරුයි. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකයේ මිනිස්සු දැවෙනවා, පිච්චෙනවා. ඒ තව තවත් මිනිස්සු ඒකටම ඇලෙනවා. ඒක හරියට උපමා කරේ අර තැටියකට මස් කෑල්ලක් දැම්මහම ඒ මස් කෑල්ල ඒ ചാචිය ඇලෙනවා. ඇලෙනෙහි තව පිච්චෙනවා. ඊළඟට උපමා කරා පළගැටියා. පළගැටිය පැන්නහම පිච්චෙනවා. පිච්චුනාම අපෝයි මේ ගින්නට නම් මං ආයි පණින්න හොඳ නැහැ කියලා ඉන්නේ. ආයි කොහොම හරි නැහැ හැඳ ගහිලා පියාඹලාහිලා ආයි වැටෙන ගින්නට. එතකොට මිනිස්සයව පුච්චන පුච්චන හේ මිනිස්සයව ඇලෙන්නේ කොහටද? තවත් ගින්නට. එනිසා රූප වේදනා මේ පංච උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත මිනිස්සු හිත දවන්නත් කැමති. හිතේ දැවීමට කැමති. ඒ දැවීම එක එක් අයගේ එක එක් වින්දන ස්වરૂපයන් වින්දන රටාවල් හදාගෙන තියෙනවා. එක එක විදියට ලෝකය ආස්වාදනය කරගන්නවා. ඒ මොනියම් ආස්වාදනයේ ස්වરૂපයක් වුණත් හිත දවන සුළු දෙයක්, වේදනාත්මක සුළු දෙයක්, වේදනාත්මක සුළු දේව මනුෂ්‍යයා උමතු කරවන හා මුලා කරවන සුළුයි. උමතු කරවන හා මුලා කරවන සුළුයි. එහෙමනම් අපි සමස්ත වේදනාවෙන් නිදහස් වෙන්න ඕන, සමස්ත රූපයෙන් නිදහස් වෙන්න ඕන, සමස්ත සංඥාවෙන් නිදහස් වෙන්න ඕන, සමස්ත සංස්කාරවලින් නිදහස් වෙන්න ඕන, සමස්ත විඥාණයෙන් නිදහස් වෙන්න ඕන. ඒකට කියනවා අපි ලෝකෙන් නිදහස් වෙනවා කියලා. ඒ ලෝකේ නිදහස් වීම කියන එක සිදු වුණාට පස්සේ එයාට අර සමස්තේ ඒ අහිමි වූ දේවල් උපමා කරන්නේ තතු සිඳුණු කුරුල්ලෙක් හා සමානයි. එයාට ඒත් ඇවිදගෙන යන්න පුළුවන්. ඇවිදගෙන යන්න පුළුවන්. ඒ ගුණේ තියෙනවා. තිබ්බට වේගය නැහැ. කෙලෙස් වේගය නැති වෙනවා. ඔබේ මේ හැම දෙනාගේම මෙහෙම මෙහෙම සංසුන්ව හිටියට ඔය තෝනම කෙනෙක් අසංසුම් කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි සම්මතය අල්ලගෙන ඉන්නේ. ඔබේ ජාතියට බැන්නොත් ඔබ ඇවිස්සෙනවා. ඔබේ ස්ත්‍රී භාවයට බැන්නොත් ඔබ ඇවිස්සෙනවා. ඔබේ ක්‍රියාකාරකම් පද්ධතියට මම බැන්නොත් වෙන කෙනෙක් බැන්නොත් ඇවිස්සෙනවා. ඔබේ සිතවිලි පද්ධතියට, සංකල්ප පද්ධතියට කෙනෙක් දොස් කිව්වොත් ඔබ ඇවිස්සෙනවා. ඒකට හේතුව මේකම හරි. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක්, රහතන් වහන්සේ වගේ කෙනෙක් තමන් මේ දේශනා කරන ප්‍රතිපත්තියවත් අල්ලගෙන නෙමෙයි. ඔය පින්නතුන් කොහොමද තමන්ගේ ප්‍රතිපත්තිය තමන් අල්ලගෙන ඉන්නේ? එනිසා මේ මා කියන දේ හරි හෝ වැරදි හෝ කියලා මම අල්ලගෙන නැහැ. ඒ එහෙම නැත්නම් තමයි මන් තුල සැනසෙල්ල තියෙන්නේ. නැත්නම් මේක කවුරු හරි බොරු කියයිද? එහෙම නැත්නම් මේකට කවුරු හරි විරුද්ධ වෙයිද? මේක කවුරු හරි තර්කයකින් කඩා බිඳ දාලා මීට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් කියයිද? ඒ ග්‍රහණය කරලා ප්‍රතිපත්තියක් ඉන්න මිනිස්සුෙකුට ඔය බය සැක දේවල් ගොඩාක් දේවල් එනවා. සමහර උදවිය ගොඩාක් දේවල් ඉගෙන ගන්න බලන්නේ මොකටද? තමන්ගේ தත්ත්වය රැක ගන්න. මම මේ දන්නේ නැහැ කියලා කිව්වොත්, මම මේ වචනේ දන්නේ නැහැ කියලා කිව්වොත් මං හිතෙන්දි මදි පුංචි වෙයි. නේද? මම මේ භාෂාවෙන් කතා කරන්න ඕන මෙතෙන්දි, ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන, එහෙම නැත්නම් සිංහලෙන් කතා කරන්න ඕන, එහෙම නැත්නම් මේ වගේ ඇඳුමක් අඳින්න ඕන, එහෙම නැත්නම් එතෙන්ද මේ වගේ වාහනයක යන්න ඕන කියන මේ ඔක්කොම දේවල් තියෙන එතන. ඒ නිසා තමන්ට පුළුවන් නම් මේ කතා කරන්නේ, මේ හුස්ම ගන්න මේ මම නෙමේ කියලා කියන්න පුළුවන් නම් මොනතරම් ශ්‍රේෂ්ඨද? එහෙම කියන්න පුළුවන්කම ශක්තිය ලැබෙන්නේ ඔබේ සමස්ත විඥාන පද්ධතියට තියෙන ඇලීමේ ගුණයට වඩා නොඇලීමේ ගුණය ඔබ තුළ වර්ධනය කිරීම. ඒදී වර්ධනය කරගන්න පුළුවන්කම තියෙන්නේ අපි පැහැදිලි කරලා දුන්න මේ අතහැරීමේ ක්‍රමය හරි වෙනස් කියලා. මේ අතහැරීමේ ක්‍රමය ගැටීම නෙමෙයි, ප්‍රතික්ෂේප කිරීම එහෙම නෙමෙයි. අන්න ඒක විශේෂ කාරණයක්. හොඳට අවදි කරගන්නේ කාරණය මේ අතහැරීමේ ක්‍රමය වෙනස්. මේ අතහැරීමේ ක්‍රමය වෙනස්. දැන් මම අතහරින්න කියන වචනේ පාවිච්චි කරන නිසාම මේ මොහොතේක කියලා දෙන්න ඕන. මේ අතහැරීමේ ක්‍රමය වෙනස්. මේ අතහැරීමේ ක්‍රමය තුල තියෙන්නේ කෙටියෙන් කිව්වහම තේරෙයි, අල්ලා ගැනීමයි අතහැරීමයි දෙකම අතහරින්න ඕන. එකවර, වාර දෙකකට නෙමෙයි, එකවර අතහරින්න ඕන අල්ලා ගැනීමයි අතහැරීමයි. දැන් මේක බුද්ධියට ලබා දෙන්න. ලබා දීලා මේකේ පිළිතුර හොයාගෙන යන්න. ඒ පිළිතුර සොයා ගන්නවත් සමගම ඔබට ඔබේ මනස අදාළ තැනට පිවිසිලා තිබේවි. මේක ගැඹුරු දහම් ගැටලුවක්. දහම් ගැටපද කියන්නේ මේවා තමයි. ධර්ම ගැට ඒව ලියා ගන්නකොට ඒ ගැට වලින් ඔය ඇත්තෝ ගොඩ නැගිලා තියෙවි. එමන අපි තව ටික වෙලාවක් ඒ දහම් ගැටපද ලියා ගන්න ගැඹුරු පරිශ්‍රණයකට ඔබ භාජනය කරගන්න ඔබ අත්හල යුත්තේ අල්ලා ගැනීමයි අතහැරීමයි එකවර. ඒ දෙකයි ඔබ අතහරින්න ඕන. අල්ලා ගැනීම පමණක් නෙවෙයි ඔබ අතහරින්න ඕන, අතහැරීමත් ඔබ අතහරින්න ඕන. මේක ගැඹුරු විමර්ශනයකට ලබා දීලා බොහෝම හැමින් පරිශ්‍රණෙහි යදවා ප්‍රතිඵල ගන්න ටික වෙලාවක් ඒ ධර්මානුපස්සන භාවනාවේදී. හොඳයි. මේ පින්නතුන් ටික වෙලාවක් විමර්ශනය කළා. අල්ලා ගැනීමයි අතහැරීමයි දෙකම අතහැරිය යුතුයි, කෙසේද අතහරින්නේ කියන කාරණය පිළිබඳව පරීක්ෂණය කළා. උත්තරයක් හම්බුනේ නැහනේ. එහෙමනම් අපි තව කරන්න ඕන, ඒක හොයාගෙන යන්න ඕන. එතකොට හිතන්න පුළුවන් අපි මෝඩ වෙයිද දන්නේ නැහැ නේද හාමුදුරුවෝ, තේරෙන්නේ නැහැ කියලා හිතයි දන්නේ නැහැ. මම ඉතාම හොඳින් දන්නවා මේක එහෙම ලෙහෙසියෙන් තේරුම් ගන්න පුළුවන් කාරණයක් නෙමෙයි කියලා. ඒ නිසා දවසක් බැලුවා, දෙකක් බැලුවා, තුනක් බැලුවා, මාසයක් දෙකක් මේක ගැන අධ්‍යයනය කළයි කියලා මම ඒ තනත්තා තනත්තිය මෝඩ කෙනෙක් හරි නූගත් කෙනෙක් හරි කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ, පත් කරන්නේ නැහැ. මොකද ලෝතුරා බුදු කෙනෙකුත් සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. ආනන්ද හාමුදුරුවෝ බුදු හාමුදුරන්ගේ ගාව 25 අවුරුද්දක් වැඩ හිටියා. ඒත් අවසානයේදී මේ 3 මාසයක් විතර මහස මහන්සි වෙලා, ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේත් මාස ගණනාවක් මහන්සි වෙලා තමයි ඒ තත්ත්වයන් වලට පත් වුනේ, පාත්‍ර වුනේ. ඒ නිසා පින්නතුන්ගේ පරිශ්‍රණය තුළ යම් අසමත් වීමක් වුණාට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක හරි වැදගත් කාරණයක්. ඒක මතක තියාගන්න ඕන. ඉතින් ওই විදියට භාවනා ප්‍රගුණ කරන ගෝල පිරිසක් යොමු කරගෙන ඒ ඇත්තන්ගේ මේ ධර්මයේ ප්‍රගුණ වුණ ස්වභාවය, එහෙම නැත්නම් මේ ඇත්තෝ ධර්මාභිෂේකයට පත් වෙච්චයිද කියලා බලන්න ඒක ස්වාමීන් වහන්සේ නම කපූර් පරීක්ෂණයක් කළා. ලෑල්ලක කුරුල්ලෙක්ගේ රූපයක් ඇඳලා පුංචි දුන්නක් අතින් හදලා අර ගෝල පිරිස ගෙනල්ලා කියනවා අර කුරුල්ලට ඉලක්ක කරන්න කියනවා. මොකද්ද කරන්න කියන්නේ? එයාර මොන දුන්නේ ඊතලයේ විදින්න ඉලක්ක කරන්න කියනවා. ඉලක්ක කරන්න කියලා දැන් ඉතින් ඊළඟට ගුරුතුමා අහනවා මොකක්ද අහන්නේ? අහනවා දැන් ඔබ ඉලක්ක කරලා තියෙන කුරුල්ලගේ කොයි කොටසටද කියනවා. දැන් මගේ හරියටම ඉලක්කේ තියෙන්නේ තටුවට. හොඳයි යන්න කියලා කියනවා. ඊළඟට අහනවා ඉලක්ක කරන්න කියනවා. ඊළඟ එක්කෙනා අහනවා දැන් ඔබ කොහෙද, කොහටද ඉලක්ක කරලා ඉන්නේ? එයා කියනවා මම දැන් ඔළුවට ඉලක්ක කරලා ඉන්නේ. බොහොම හොඳයි දැන් යන්න කියනවා. ඊළඟ කෙනත් ඇවිල්ලා අහනවා ওই විදිහට කියනවා තැන් තැන් ස්ථාන කියන කුරුල්ලගේ. මම ඇහැට, හොටේට, පියාටුවට, කඳට, වලිගයේ කොටසට, පාද කොටසට දැන් මගේ ඉලක්ක වෙලා තියෙන්නේ කියලා කියනවා. හොඳයි කියලා යන්න කිව්වා. ඒ සියලු දෙනාම අසමත්. ඇයි අසමත්? ඈ අසමත්. ඒ සියලු දෙනාම අසමත්. ඊළඟට එක ගෝලයක් ආවා. ඒ ගෝලයටත් ඉලක්ක කරන්න කිව්වා. ඒ ගෝලයා විතරක් වෙනස් උත්තරයක් ලබා දුන්නා. ඒ ගෝලයට ඉලක්ක කරන්න කිව්වහම ඒ ගෝලයා කියනවා ස්වාමීනි කුරුල්ලෙක් නෑනේ කියලා කියනවා. කුරුල්ලට ඉලක්ක කරලා දෙන්නේ කියලා අහුවම ඔව් කුරුල්ලෙක් නෑනේ කියලා කියනවා. ඊට පස්සේ දුනු ඊතල ටික පහළට දාලා කියනවා දැන් ඔබ සම්පූර්ණයි, දැන් ඔබ හොඳයි, දැන් ඔබ යන්න, ඔබම ගිහිල්ලා මේ ලෝකයාට මේ දේ කියා දෙන්න, ලෝකයාට මේ දේ උගන්වන්න, දැන් ඔබ පූර්ණත්වයට පත් වෙච්ච කෙනෙක්. ඉතින් මේ කාරණය පිළිබඳව ගොඩක් ගැඹුරින් විමර්ශනය කරන්න ඕන කාරණයක්, තේරුම් ගන්න ඕන කාරණයක්. ඒ වගේ තමන්ගේ ධර්මාභිෂේකයන්, තත්ත්වයන් නොයෙකුත් විදියට ස්ථාවරයන් සොයා බලන්නට පුළුවන්. පින්නතුනේ අද ලෝකයේ දිහා බැලුවහම ඒ ලෝකයේ ඉන්න මිනිසුන් සමග සම්බන්ධය කරාම ඥානයේ වශයෙන් ගුණයේ වශයෙන් ඔය ඇත්තන්ගේ ගුණේ ඉතාම ඉහළයි. තාම ඉහළයි. නමුත් අපි තව දිරිමත් කරන්නේ ඒ තියෙන ඥානය තවත් වඩා වර්ධනය කර ගැනීම සඳහා. අද මේ ලෝකයේ හිත මොකද්ද කියන මොකද්ද කියලාවත් දන්නේ නැති ලෝකයේ ඔබට හිතේ තියෙන කොටස් බොහෝම රාශියක් පිළිබඳව සංවේදීව ඔබ අඳුනගෙන තියෙනවා. ඔබේ හිතේ පහළ වෙන දේවල් ඔබට අඳුන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතන ඉක්මවල ගිහිල්ලා හිත ඉක්මවා යන ගුණයකට. ඉතින් අපිට ඊටාම ලේසි ක්‍රමයක් නම් තමයි සමාධි භාවනා ක්‍රම. ඊටාම සරලයි. අරමුණු රාශියකින් මෙතන ඇති වෙන මේ හිත එක අරමුණකට ලක් කරලා ඒකට දැඩි ආයාසයක් සහ වීරයක් යොමු කරලා ඒ භාවනාව තුළ ඒකාත්මික කරනවා. හැබැයි ඒක තාවකාලිකයි. ස්ථිර නැහැ. ඒ නිසා බින්නතුන්ට ස්ථීර සාර මෙලවදී පමණක් නෙමේ සංසාරේදී පවා උපකාරක වෙන නොසිඳෙන අත් නොහරන ආනන්තරීය සමාධියක් ඇති කරන්නයි සූදානම. ආනන්තරීය සමාධියක් කියලා කියන්නේ අතහැරලා නොයන සමාධියක් ඇති කරන්නයි උත්සාහ කරන්නේ. සමාධි දෙකක් තියෙනවා. ලෞකික සමාධි ලෝකෝත්තර සමාධි. ලෞකික සමාධියක් සමාධිගත වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානවලට. ලෝකෝත්තර සමාධියක් අසංකාරිකවයි අරූපීව අසංකාරිකව අවේදීතව අවිඥානකව අසඤ්ඤතව තමයි සමාධිගත වෙන්නේ. තාම පැහැදිලි. එතකොට මේ හැබැයි අපි මේ පැහැදිලි කරපු හැම දෙයකම සම්මුති ලෝකය වටහාගත් ක්‍රමයක් සහ ලෝකෝත්තර ස්වභාවය වටහාගත් ක්‍රමවේද දෙකක් තියෙනවා. දැන් ඔයතු ලෝකයේ ශූන්‍යතාවයයි කියලා අඳුනා ගන්න දේ නෙමෙයි මා ශූන්‍යතාවයයි කියලා ප්‍රකාශ කරන්නේ. ඔබගේ ශූන්‍යතාවේ හිස් බව. යම් වස්තුවක් නැති ස්වභාවයක්. මා ශූන්‍යයි කියලා සැබවින් ශූන්‍යතාවයක් මා පැහැදිලි කරන්නේ සංස්කාරක සහ අසංකාරික වස්තුන් යමක් ඇතේ හා නැතේ යන මේ නිර්වචන දෙකට ඔබින් කතා කරන ශූන්‍යතාවය. ඔබ ශූන්‍යය කියලා කියන්නේ නැතය කියන සීමාවට මෙන්න මේ කණු දෙක අතර කිසිවක් නැත ශූන්‍යයි. ඒ ශූන්‍යතාවයේ සාපේක්ෂිත ශූන්‍යතාවයක් සංස්කාරයක් තියෙන එතන විඥානයක් වැඩ කරන සංඥාවක් තියෙනවා. ඒ නිසාත් මතක තියාගන්න ඕන ඔබ සම්මත කරපු සීමාවට ඔබෙන් තියන්නා වූ ශූන්‍යතාවයක් ගැනයි අපි කතා කරන්නේ. එවැනි ආකාරයට තමන්ගේ මනස පරිවර්තනය කරගන්න පුළුවන්. දැන් මේ ලෝකෝත්තර භාවයන් වලට පත් වෙන්න උවමනා කරන ශක්තියින් මේ ධර්මදේශනා තුලින් අවදි වෙනවා. හායි නිවෙස්වලට ගිහිල්ලා වේගින් අර නිවෙස්වල තියෙන සිතුවිලි පද්ධතියත් එක්ක දුවන්න පටන් ගත්තාම ආපවර ලෝකෝත්තර ශක්තියින් අඩුවේවි යනවා. ඒව පිලිස්සලා යනවා කුසල බලවේගයන් වලට. එක දිගින් දිගටම තමන්ට හැකියාව ලැබුණොත් මේ කුසල ශක්තියම වර්ධනය කරගන්න එයාට පුළුවන්කම තියෙනවා. අර කියෝ වගේ කුසලස්ස උපසම්පදා බවට පත් වෙලා කුසල බලවේගය වැඩි කරලා අකුසල බලවේගය සම්පූර්ණයෙන් යටපත් කරලා නැති කරන්න. දැන් කාලයක් තිබ්බනේ යුද්ධ පොඩ්ඩක් කරනවා, ආයේ පයි ගුවහම නතර කරනවා. ආයේ පොඩ්ඩක් යුද්ධ කරගෙන යනවා, අල්ලන්න හදනකොට එපයි කියනකොට නතර කරනවා. එතකොට යුද්ධ සංසිඳුණද 30 අවුරුද්දක් නැහැ. එක තීරණයක් ගත්තා ඒක ජනාධිපතිවරේ නතර කරන්නේ නැහැ මං කවුරු කිව්වත්. යුද්ධ කළා පින්නා. දැන් හැමදාම සාමය දිනනවා. ඒ වගේම තමයි හිත. පොඩ්ඩක් දිනු කරනවා, ආයේ ගෙදර ගිහිල්ලා ඉන්නවා පාටේ. ආයෙනවා. ඉතින් ආයි මොකද වෙන්නේ? ආයි හරි යුද්ධේ ත්‍රස්තවාදී පෝෂණය වෙනවා. ආයි යුද්ධ කරනවා. හැමදාම සෙබළු මැරෙනවා. තමගේ ජීවිතය තුළ දුක ඇති වෙනවා. ඒකයි ඇති කියන්නේ. ඒ වගේ එක දිගට ඉදිහත් කරන්න කියලා කිව්වේ ඒකයි. අප්‍රමාදී වැඩ කරන්න කිව්වේ ඒකයි. කාරණේ කිව්වොත් ඒකයි. මම මේ සිත ඉක්මෝන වැඩපිළිවෙලේ, මම මේ අධ්‍යාත්මය තුලින් සියල්ල අතහරින වැඩපිළිවෙල මම නොපමාව සිද්ධ කරනවා. එතකොට අධ්‍යාත්මයේ සියල්ල අතහරිනේ ඇයි කියලා ඔබේ මනස ඔබෙන් අහයි. ඔබ එතකොට උත්තර දෙන්න. ඒ උත්තර තමයි ඔබ කියලා දෙන්න. කයේ ස්වභාවය මේකයි, ලෝකයේ ස්වභාවය මේකයි. ලෝකයේ දේවල් මගෙන් වෙන් වෙනවා. එහෙම නැත්නම් මම ලෝකයෙන් වෙන් වෙනවා. එතකොට මම මේ සංකල්පනයක් ඇති කරගෙන මේකේ සුඛ වේදනා, මේක දුක් වේදනා, මේවට තණ්හාව ඇති කිරීම, මේවට ආසාව ඇති කිරීමේ ඇති ප්‍රතිඵලය නෑ කියන උත්තර ලබා දෙන්න. ඒ නිසා මම සියල්ලගෙන් නිදහස් වේ යුතුයි. වස්තු සම්පත් වලින් පමණක් නෙමේ, සියල්ල කියන වචනේ මම පාවිච්චි කරනවා. සියල්ල කියන වචනේට ඇතුළත් නොවන දෙයක් නැහැ. ඇතුළත් නොවන දෙයක් නැහැ. ඒ දෙයාකාරයකට බෙදන්නම්, මම සහ මාගේ. මාගේ දේවල් පමණක් නෙමේ ඔබ අතහරින්න ඕන. මම අතහරින්න, මාගේ දේවල් අතහරින්න. මම සහ මාගේ දේවල් අතහැරියාට පස්සේ තා මොනවද ඔහුට අතහරින්න තියෙන්නේ? කිසිවක්ම නැහැ. සියල්ල කියලා කියන්නේ මම සහ මාගේ. මම සහ මාගේ කියලා කියන්නේ සියල්ල තියෙනවා. සියල්ල තියෙනවා. එහෙමනම් මම සහ මාගේ දෘෂ්ටියෙන් තොරව මේ ලෝකේ දකින්න කෙනාට පුදුමාකාර අධ්‍යාත්මික සහනයක් තියෙනවා. ඒක හැමතිස්සෙම දැකදක ඉන්න උමනා දෙයක් නෙමෙයි. මේ ධර්ම පරේක්ෂණයෙන් පස්සේ Tamanට ලැබෙන හරි අපූර්වතම ස්ථානයක්, ස්ථාවරයක්. හරිම අපූර්වයි. ඒ ස්ථාවරයේ තුල Tamanට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ස්ථාවරයේ තුල Tamanට සැනසෙල්ල තියෙනවා. ඒ ස්ථාවරයේ තුල Tamanට ලෝකෝත්තර සමාධිය තියෙනවා. ඒ සියල්ලක්ම ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ ලෝකෝත්තර ගුණයේ වැඩෙන්න, ධර්මය ශ්‍රවණය කරන්න, ලෝකෝත්තර භාවය පිළිබඳව විග්‍රහ කරන ධර්ම පැහැදිලි වෙන්න ඕන. ඒ වගේම ඊට අදාළේ ගැඹුරු ධර්ම කරුණවල යථාර්ථය සොයන්න ඕන. ඔබට නොතේරෙන කොච්චර දේවල් ඇද්ද? ඒ නොතේරෙන හැම දෙයක්ම තමන්ගේ විමර්ශනයට භාජනය කරගන්න ඕන. භාජනය කරගෙන ඒවයි අරුත් සොයා ගන්න ඕන. ඒ අරුත් සොයා ගන්න තරමට තමන්ගේ මේ මිනිසාට පමණක් සුවිශේෂී මොළ පද්ධතියක් ලැබිලා තියෙනවා. හිසේ අනිත් ත්‍රිසං සත්වයන්ට නැහැ. මෘගයන්ට, සිව්පා සතුන්ට නැහැ. මේ දෙපා සතාට ලැබිලා තියෙන සුවිශේෂ ස්නායු පද්ධතිය. ඒ පද්ධතියත් අවදි වෙනවා විමර්ශන ඥානය තුළ. එතකොට අල්ලා ගැනීමේ ගුණාංග ක්‍රියාත්මක වන්නේ කුඩා මොලේ. ඒ නිසා මිනිස්සු ලෝකේ පරිහරණය කරන්නේ කුඩා මොලේ ග්‍රහණය කිරීම. අතහරින ගුණය කියන එකට තමයි මේ මහ මොලේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ලෝක විද්‍යාඥයෝ බොදුම වෙනවා, මේච මොලයක් හැදිලා දෙනවා, මේකෙන් කිසි වැඩක් ගන්නෑ නෑ මිනිස්සු. 10% විතර උපරිම විද්‍යාඥයෙක් ගන්න, අනිත් අය ඔක්කොම 2%, 1%, 3%, 4% වැඩ කරන්නේ. මේක තමයි ලෝකෝත්තර දර්ශනය දකින්න, අතහරින්න, නිවන් දකින්න හැදිච්ච මොලේ, මහ මොලේ. මහ මොලේ තියෙන්නේ නිවන් දකින්න. කුඩා මොලේ තියෙන්නේ ලෝභ කරන්න, දේශ කරන්න, මෝහ කරන්න, ඊර්ෂ්‍යා කරන්න, මේ ඔය ඔක්කොම කරගන්න පුළුවන්. කියලා 1500ම කරගන්න පුළුවන්. කුඩා මොලේ ටික ගන්න, ඇලෙන්න, ගැටෙන්න පුළුවන්. මතක තියාගන්න, ආවර්ජනා කරන්න, ඔක්කොම කරන්න පුළුවන්. මේ මහමොලේ සෑදිලා තියෙන නිවන් දකින්න. ඒ ප්‍රතිපත්තියෙන් තමන්ට පුළුවන්කම තියෙනවා අර විමර්ශනය කිරීම තුළදී මේ මහමොලේ ක්‍රියාකාරීත්වයන් අවදි වෙනවා. ඒ අවදි වෙන්නේ අර ද්වාකාරී ඉක්මවා වූ ධර්මයක් හොයන හැම මොහොතකම මහා කුඩා මොලේට කරන්න බැරි දේවල්ට අත්දාලා යා දෙනවා මහමොලේට. ඒකයි මේ මහමොලේ අවදි වෙනවා කියන අපි කතා කරන්නේ. කුඩා මොලේ බලනවා මේක මට කරන්න පුළුවන්ද කියලා. බලනකොට බෑ. එතකොට දෙනවා මහමොලේ. දැන් ඒ නිසා මේ පින්නතුන්ගේ තත් අපි අර නොතේරෙන කරුණුයි කියලා කියන්නේ ඒවට මේ සංස්කාරක නොවන ධර්මතා පිළිබඳව විග්‍රහ කරනකොට කුඩා මොලේ ප්‍රතික්ෂේප කරනවා. ඒක ප්‍රතික්ෂේප කරපු ගම වැඩ කරන්න පටන් ගන්නේ මහමොලේ. ඒ හැටි මොමොල දෙකක් හැදලා තියෙන්නේ ඒකයි. දැන් අපි සාමාන්‍ය රාජකාරී කරන කොටත් එහෙම යට කරන්න බැරි දෙයි ඊට ඉහළකට යන බාර දෙනවා. මේක මට කරන්න බලතල නැහැ. ඊට යන. ඒ වගේ දෙයක් මෙතන සිද්ධ වෙනවා. එතකොට මේ මහ මොලේට අවස්ථාව ලැබෙන්නේ ඒ අසංකාරික ධර්මය අකාලික ධර්මයේ සොයන හැම මොහොතකම කුඩා මොලේට ඒක කරන්න බෑ. කුඩා මොලේ ක්‍රියාත්මක වෙන්නේ කාලික ධර්ම. කුඩා මොලේ වැඩ කරයි රූප වේදනා සංඥා සංඛාර විඥාන පංච උපාදාන ස්කන්ධයි ක්‍රියාවලිය මෙහෙවන්න කුඩා මොලේට පුළුවන්. ඒ වහි නිරෝධතාවය ක්‍රියාත්මක කරවන්න මහ මොලේට දෙන්නම ඕන. එහෙම නැත්නම් ඒක කුඩා මොලේට කරගන්න බෑ. ඒ නිසා අපි නිතරම අර ලෝකෝත්තර භාවය පිළිබඳව මෙනෙහි කළ යුතුයි, පරේක්ෂණය කළ යුතුයි, ගවේෂණය කළ යුතුයි. ඒ කරන හැම මොහොතකම ඔබේ මහමොලේ අවදිවීමක් සිද්ධ වෙනවා. දැන් ගොඩක් දෙනෙකුට මේ කරුණු කාරණා සියල්ල පැහැදිලියි. වචන වලින් කියන්න බැරි තරම් දෙයක් තමන්ගේ අධ්‍යාත්මය තුළ ඥානය තුළ ගොඩනැගෙමින් තියෙනවා. නමුත් තාමත් පරිවර්තනය වුණේ නැහැ. දැන් අපි හිතමුකෝ අඩි 10ක් උස බැරල්ලක අඩි 9ක් පිරෙනවා. ඒ වුණාට උතුරා යන්නේ නැහැ. මම ගොඩක් පුරවගෙන තියෙන්නේ. ඒ වුණත් මදි. තවත් අඟල් කීපයකුත් පිරෙනවා. ඒත් උතුරා යන්නේ නැහැ. අඩි 10ටක් වැඩියෙන් ඒ තුල ඇති වෙනකොට තමයි ඒ උතුරා යන්නේ. ඒ වගේ තමයි තමන්ගේ අධ්‍යාත්මය තුලත් කොච්චර කුසල ශක්තිය යම් ප්‍රතිශතයකට දියුණු වුණාට මදි. ඔබ අනිත් පැත්තට වැටෙන්න, ඒ කියන්නේ ලෝකෝත්තර පැත්තට ඔබ ඥාතිකම් කියන්න අර ලකුණක් ගන්නම ඕන. නැව උසස් පෙළ එක ලකුණෙන් ෆේල් වෙන්නේ නේ. ඒ ලකුණක් තිබ්බනම් තමයි යා විශ්වවිද්‍යාලයට එන්නේ. ඒ වගේම තමයි. ඒ නිසා කොටසක් දියුණු වුණාට මදි එක ලකුණක්වත් අඩු නොවී සමත් වෙන්න ඕන. එහෙම වැටුණොත් ඔබ එනවා ලෝකෝත්තර පැත්තට ඔබ සම්බන්ධ වෙනවා. එනිසා ඔබ තුළ ලෝකෝත්තර කුසලය වැඩි වෙන්න ඕන. ඔබේ තුළ ජීවිතේ වැඩි වෙන්න ඕන. ලෝභය හරි, ද්වේෂය හරි, රාගය හරි, මාන්නය හරි නෙමෙයි. අපි දැකලා තියෙන එක එක් චරිත එක එක විදියයි. සමහර අය හරි මාන්නය ඉන්නේ. වෙන මොකුත් කිලෙස් නැහැ. තියෙන මාන්නය තමයි වැඩිපුර තියෙන්නේ. සමහර අය ඉන්නවා හරි ද්වේෂයයි. තරහ තමයි තියෙන්නේ. අනිත්‍ය මොකුත් නැහැ. තරහ ගුණය තමයි වැඩිපුර තියෙන්නේ. සමහර තියෙන අනිත් දේවල් අනේ ඔක්කොම හොඳයි. හැබැයි හරි රාගිකයි. රාගික චරිත තියෙනවා. සමහර අය ඉන්න ඔක්කොම හොඳයි. හැබැයි මෝහයි. කිව්වොත් වැඩක් කරන්න දන්නව නැත්තම් හිතල වැඩක් කරන්න දන්නේ නැහැ. හරි මෝහාධික චරිත තියෙනවා. ඒ වගේ චරිත තියෙනවා. ඉතින් අපිට උවමනා කරන්නේ එවැනි ස්වභාවයන් වලින් සම්පූර්ණයෙන්ම ඒ නිදහස් වෙන ඒ සියලු චරිත පරයා යන ගුණයකට එන්න ඕන. ඒ සියලු චරිත තුළ තියෙන්නේ ඕනම කෙනෙක්ගේ තුළ මමංකාරයේ මත රැඳෙන්නේ. ඒ ඕනම චරිතයක් තියෙන. ඒ නිසා මමංකාරය කියලා කියන්නේ මේසයක් බඳුයි. මේසයක් හා සමානයි. මේසයක් හා සමානයි කියන්නේ මොකද්ද? මේසයක් වගේ පැතිලි කෙනෙක් නේ. මේසයක් හා සමානයි කියලා කියන්නේ මේසේ මත මොකද අපි කරන්නේ? බඩු එක එක ඒව ගෙනල්ලා තියෙනවා. බාණ්ඩ ගෙනල්ලා තියෙනවා. තවත් විදිහකට අපිට කියන්න පුළුවන් මල්ලක් වැනි, පෙට්ටියක් වැනි, කබඩ් එකක් වැනි කියලා කියන්න පුළුවන්. ඒක මතත් අපි කරන්න මොනවද? බඩු ගෙනල්ලා හුරනවා. ඒතකොට මමංකාරය කියන්නේ මේ වගේ දෙයක්. ඒ නිසා මට දවසක් මේ කාරණේ අවදි වෙන දවසක් තියෙනවා. මේට අවුරුදු ගණනාවකට කලින් මට කිව්වා මේ ස්වාමීන් වහන්සේගේ මේ ධර්මයට මේ පිරිසක් කට්ටියක් බයිනෝ මෙහෙමයි කියලා. මේක කියලා මැත්තේ සමහරලාට මට ඇවිල්ලා කියන්න කියලා. මං කිව්වා මේ දැන් ඔබතුමා මේ ටික අරන් ආවනේ. ඒ බැනමයි කිව්ව බාණ්ඩ ටික අරන් ආවා. අරගෙන ආවේ කොහෙද? මගේ මේසෙ මතින් තියන්න. මට කියලා මගේ මේසෙ උඩින් තියන්න. මේ මහත්තයා මට ඔය අහුරලා තියන්න, මට මේසයක් අබඩ් එකක් නැහැ. ඔවා ආයි ගිවිල්ලා ඒගොල්ලන්ටම දෙන්න. මට ඔය තියාගන්න මට තිබුණ ගබඩාව නැහැ. බලන්ති මා ඒක ඔයාම තියාගන්න. ඔය තියාගන්න මට තැනක් නැහැ. දැන් වෙලා තියෙනවා කියන්නේ ඔයගොල්ලෝගේ කබඩ් තියෙනවා, මේස තියෙනවා, අල්මාරි තියෙනවා, මොකද කරන්නේ? ආන බෑන්නකෝ ඔක්කොම දෙනවා ඔබ මෙහාට තියාගත්ත ඇතුලේ. තියාගෙන මොකද කියන්නේ? උදේ හවස අරගෙන මේ මිනිහමට බෑන්නා. මේ මිනිහමට බෑන්නා කියලා අරගෙන තියා බලනවා. කවුරු හරි කෙනෙක් කන්න ඔය ආවරණා කළා හොඳ කිව්වා මේක සම්මානයක් දුන්නා ඒකක් ගත්ත තියාගත්තා. බලන්න කොච්චර හොඳ මිනිස්සෙක්ද? දෙයියෙක් වගේ මිනිස්සෙක්. ඒක දිහත් බල බල ඉන්නවා. වේදනාව පස්සපච්චය වේදනාව. අර සංඥාව ස්පර්ශ වෙනකොටම වේදනාව. වේදනාව පච්චය තණ්හා. තණ්හාව කියලා කියන්නේ මොකද්ද? ඇලිමයි ගැටිමයි දෙකටම කියන්නේ තණ්හාව කියලා. පස්සපච්චය වේදනාව, වේදනාව පච්චය. ඇති වෙනු තණ්හා. තණ්හාවක් ඇති වෙනවා. කෙනෙකුට වෛර කරන්නෙත් තණ්හාවෙන්, කෙනෙකුට කරුණාව දයාව පාන්නෙත් තණ්හාවෙන්. හොඳට බලන්න බලන්න. ගොඩාක් මේ ලෝකේ කරුණාව දයාව පාපු අයටම තමයි ආයි වෛර කරන්නේ. එක්ක වෛර කරපු අයටම තමයි ආයි කරුණාව දයාව පාන්නේ. එනිසා තණ්හාව ඉදිරිපත් වෙනවා. එතකොට මේ පින්නතුන් ළඟ දැන් ඕනම මොහොතක මේ தත්වයන් ක්‍රියාත්මක වෙන මොහොතක මේ පින්නතුන් බලන්න පුළුවන් මොකද්ද? මේ අවිද්‍යාත්මික බලවේගයක් මේ ක්‍රියාත්මක වෙන්නේ. පරමාර්ථ සත්‍ය මේක නෙමෙයි. මේක තමයි මේ සංකල්පයේ මේ සිහින ලෝකයේ අවිද්‍යාව. මම මේකට හසු නොවිය යුතුයි. මේක මිරිඟුවක්. මේක මායාවක්. මේක සිනමා සිත්තමක්. සිනමා පටයක්. ඒ නිසා මගේ මනස මේවයින් චංචල කරගන්න නැති මම ප්‍රඥාවට මහ මොලේට ගමන් කරන්න ඕන. මේ ඉන්නේ මම දැන් කුඩා මොලේ. කුඩා මොලේ කියලා කියන්නේ අත්වාද පරවාදයෙන් පිරිච්ච තැනක්. තමාගේ සංකල්ප සහ අන් අයගේ සංකල්ප වලින් පිරිච්ච තැන. මම එන්න ඕන මහ මොලේ පදිංචියට. ඒ නිසා මේ පදිංචිය මාරු කරගන්නවා. ඒ නිසා මේ මහ මොලේ පදිංචියට ආවහම කුඩා මොලේ යායත් කරනවා. කුඩා මොලේ තියෙන සිහින එකක්වත් එතන නැහැ. එතන තියෙන තථාගත දර්ශනය. තථාගත දර්ශනය කියලා කියන්නේ සංකල්ප වලින් තොරව ලෝකය අත්විඳිනවා. ලෝකේ දකින්නවා හැම දෙයක් පිළිබඳවම. හැම දෙයක් පිළිබඳව තථාගතව දකින්නවා. තථාගතව දකිද්දී අපි පටවගත්ත රූප වේදනා සංඥා සංඛාර විඥාන නැත. නැහැ. ඒ විදිහට නැහැ. දවන්නේ නැහැ ජීවිතය නිවනවා. එනිසා අපේ ජීවිතේ හොඳයි කියලා තියෙන දේ අයිස් කැටයක් වගේ, නරකයි කියලා තියෙන දේ ගිනි පොකුරක් වගේ. මේ අත් දෙකට තියාගෙන මෙහෙම කුලි කරගන්නවා. දෙකෙන්ම කරන්නේ මොකන්ද? දෙකෙන්ම මිනිස්සයා පුච්චනවා. සුඛ වේදනාවත් මිනිස්සයා පුච්චනවා, දුක්ඛ වේදනාවත් මිනිස්සයා පුච්චනවා. ඔය දෙකම නැත්නම් මේ අතට මොනතරම් ස්වභාවික තත්ත්වයක් තියෙනවද? පැහැදිලිනේ. වේදනාව පත්‍ය තණ්හා උපාදාන බලවේග ඇති වෙනවා. ඒ නිසා තමන්ට තේරුම් කරගන්න මේ පටිච්ච සමුප්පාදයෙන් නිදහස් වීම මේ ත්‍රිවේදනාවෙන්. වේදනා හය ආකාරයකට බෙදෙනවා. ප්‍රධාන වශයෙන් ත්‍රිවේදනාවෙන් නිදහස් වෙන්න ඕන. මේ ත්‍රිවේදනාවෙන් නිදහස් වීම සුඛ දුක්ඛ උපේක්ෂා කියන. අපි ගොඩාක් වෙලාට අහලා තියෙන්නේ උපේක්ෂා වෙන්න කියලා. උපේක්ෂා වෙනනේ, උපේක්ෂා වෙන තුම නිදහස් වෙන. උපේක්ෂාව සාපේක්ෂිතයි. ඈ සුඛය සාපේක්ෂිතයි, දුක්ඛය සාපේක්ෂිතයි. මේ සියල්ලකෙම නිදහස් වුණාම සාපේක්ෂිත ධර්මතාවයක් නොවේ. තවන්න පුළුවන්කම තියෙනවා මේ සාපේක්ෂිත ධර්මතාවයන් නොවේ නිදහස් වෙන. ඉතින් අද ලෝකයේ දිහා බැලුවාම, ලෝකයේ ඇදහිලි ක්‍රම, ලෝකයේ විශ්වාසයන් දිහා බැලුවාම ඔය ඇත්ත මේ ගන්න ක්‍රියාපටිපාටිය පිළිවෙල මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ක්‍රියාපටිපාටිය. තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්න, නුවණ දියුණු කරගන්න. ඒ නිසා ඔයත්තන්ට ඒ තුළින් පුදුමාකාර විදිහේ වාසනාවක්, භාග්‍යයක් ලැබිලා තියෙනවා. ඒ භාග්‍යයේ ප්‍රතිඵල ළඟා කරගන්න ලෝකය ප්‍රඥාව දුර්වලම හුදෙක් සල්ලි මත ජීවත් වීමේ පැවැත්මේ සීමාවට කොටු වෙලා ඉන්න ලෝකයක් තුල ප්‍රඥාව වඩන්නට මේ අවකාශය ලැබිලා තියෙන ලක්ෂයෙන් එක්කෙනෙකුටත් වඩා අඩු පිරිසකටයි. එනිසා ඒ දුර්ලභ මිනිසා තමා වීම ගැන සතුටු වෙමින් ඒ අවස්ථාව තුලින් තමාගේ නුවණ දියුණු කරගන්න, තමන් පූර්ණත්වයට පත්වීම සඳහා වෙහෙස දරන්න කියන කාරණේ අපි මතක් කරනවා. හොඳයි, අද වෙනසටහන මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම ජීවිත අවබෝධය කර ගැනීම සඳහා සීල ධර්ම කරුණු හේතුකාරක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතෝ.